ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහතොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
සූදානම දැන් එහෙමනම් මේ ගැවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික තත්ත්වෙත් ඇතුළුව වඩාත්ම වැදගත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රවෘත්ති පිළිබඳව කතාබහ කිරීම ආරම්භ කිරීම සතියේ ශ්‍රී ලංකීය පුවත් විමසුම ආරම්භ කරන්නට එහෙමනම් අපි දැන් සූදානම්. ශ්‍රී ලංකාවේ සිට සූදානමේ සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සුපුරුදු ලෙසින්ම. අයබෝවන් සුබෝදැසනක් මනෝජ්.
අයබෝවන් සුබෝදැසනක් දිලුක්ෂි.
පසුගිය කාලවකවානුවේදී මේ ජාතික ආණ්ඩුවක් පිහිටවීම පිළිබඳව කතාබහක් තිබුණනේ, අපි දිගින් දිගට මේ සම්බන්ධව සාකච්ඡා කළා. නමුත් මනෝජ් අපිට වාර්තා වෙනවා මේක ටිකක් මේ පුළුල්ව සාකච්ඡා නොවුනත් යම් දෙයක් සිදු වෙලා තියෙනවායි කියලා. ජාතික ආණ්ඩුවක් වෙනුවට ජාතික සභාවක් පිහිටුවීමේ කර්තව්‍ය. කොහොමද මේක සිදු වෙලා තියෙන්නේ? කවුද මේකට කැමැත්ත පළ කරලා තියෙන්නේ? කවුද අකමැති පක්ෂ විදිහට වාර්තා වෙන්නේ? අපි කැමති සවිස්තර තොරතුරු දැනගන්න ඔබෙන් මුලින්ම.
ඔව්, මේ වෙලාවේ ඒ කියන්නේ ආණ්ඩුවේ වැඩ කටයුතු සියලු පක්ෂ එකතු වෙලා කරන්නේ, එහෙම නැත්නම් ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් කතාබහක් පහුගිය කාලේ තිබුණත් ඒක බිහි කරන්න හැකියාව ලැබුණේ නැහැ. ඒ හින්දා මේ රටේ පාලන කටයුතු සිද්ධ කරන්න තීන්දුව తీරන අරගන්න විපක්ෂයේ කණ්ඩායමුත් එකතු කරගන්න අදහසින් තමයි ජාතික සභාවට මන්ත්‍රීවරු 27 දෙනෙක් පත් කරපුවව කතානායකවරයා දැනුම් දුන්නේ. ඒ අනුව සියලු දේශපාලන පක්ෂ නියෝජනය වෙන පරිදි තමයි මේ වැඩ කටයුතු කරන්න තීරණය කරලා තියෙන්නේ. නමුත් දෙමළ ජාතික සන්ධානයේ සහ ජාතික ජනබල වේගයේ ඊට Taman කණ්ඩායම් වල නම් ලබා දුන්නේ නැහැ. ඒත් එක්කම සමග ජනබල වේගය ඔවුන්ගේ කණ්ඩායම විදිහට ඔවුන් සමග තරඟ කරපු පක්ෂවල නායකයින් මේ ජාතික සභාවේ සමාජිකින් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් පක්ෂයක් විදිහට සමාජිකින් නියමු කරලා නැහැ. ඒ පිළිබඳව අවධානය යොමු කරලා සමග ජනබල වේගයත් සමාජිකින් 3 දෙනෙකුව ජාතික සභාවට පත් කරන්න, ඒ කියන්නේ ඉදිරියේදී නම් ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තියෙන බව පක්ෂයේ පැත්තෙන් වාර්තා වෙනවා. රවුෆ් හකීම්, ඒත් එක්කම රිෂාඩ් බදියුදීන්, ඩග්ලස් දේවානන්ද, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, වාසුදේව නානායක්කාර, එතකොට මහාචාර්ය තිස්ස විතාරණ, විමල් වීරවංශ, ටිරාන් නලස්, උදේ ගම්මන්පිල, ඒත් එක්කම අසංක නවරත්න, කමියුනිටිස් පක්ෂයේ වීරසුමන වීරසිංහ, පොදුජන පෙරමුණ වෙනුවෙන් සාගර කාර්යවසම්, ඒත් එක්කම වතුකම්කරු කොංග්‍රසයේ විදිහට ලංකා කම්කරු කොංග්‍රසයේ විදිහට ජීවන් තොණ්ඩමන්, මනෝ ගණේෂන්, ඒත් එක්කම සීවි විග්නේශ්වරන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරන සිසිර ජයකොඩි, ඒත් එක්කම සිවනේසතුරේ චන්ද්‍රකාන්තන්, ජෝස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නියාරච්චි, අතාවුල්ලා, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, අතුරුලි රතනහාමුදුරුව, මෙන්න මේ කණ්ඩායම් එක්කාසු කරලා තමයි දැනට ජාතික සභාව පිහිටුවලා තියෙන්නේ. ඉතින් ආංශික අධීක්ෂණ කාරක සභාව, ඒත් එක්කම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, කෝපා, ඒත් එක්කම රජයේ මුදල් පාලනය කරන ආයතන, මේ සියලු කාරක සභාවන් වලින් වාර්තා කැඳවන බලයත් ජාතික සභාවට හිමි වෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් එතකොට ආණ්ඩුකරණයේ කටයුත්තට පහසුවක් වෙන්න සියලු පක්ෂ සම්බන්ධ කරගන්න තිබුණු අවස්ථාවක් හිටියට තමයි මේ ජාතික සභාව හැඳින්වෙන්නේ. ඉදිරියේදී අර සමගි ජනබල වේගයේ ඔවුන්ගේ පක්ෂයේ සමාජිකයනුත් ඉදිරිපත් කරාට පස්සේ තවත් සමාජිකින් කීප දෙනෙක් ජාතික සභාවට එකතු වෙන්න නියමිත වෙලා තියෙනවා.
මනෝජ්, මම කෙටියෙන් දැනගන්න කැමතියි සමගි ජනබල වේගයේ දැන් ඔබ කියනවනේ කීප පොලක් එකතු වෙලා තියෙනවායි කියලා, කවුද එකතු වෙලා තියෙන පක්ෂ මේ ජාතික සභාවට?
ඔව්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඒත් එක්කම සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඒත් එක්කම දෙමළ ප්‍රගතිශීලී සන්ධානයෙන් මනෝ ගණේෂන් මන්ත්‍රීවරයා මේ වගේ කණ්ඩායම් ඔවුන් සමගි ජනබල වේගයේ කණ්ඩායම නියෝජනය කරන්නේ. ඔවුන් පක්ෂ විදිහට තීන්දු කරලා තියෙනවා ජාතික සභාවට එක්කාසු වෙන්න සමගි ජනබල වේගයෙන් තොරව. එතකොට සමගි ජනබල වේගය වෙනම පක්ෂය නියෝජනය කරලා 3 දෙනෙකුගේ නම් ලබා දෙන්න දැනට තීරණය කරලා තියෙනවා.
ඒ නම් 3 පිළිබඳව ඉඟි තියෙනවද? නැත්නම් තාම මොනවත් ආරංචිය නැද්ද?
ඔතම නම් කරලා නැහැ. පක්ෂය විදිහට පක්ෂයේ කණ්ඩායම, එතකොට ඔවුන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරලා ඉදිරියේදී නම් ලබා දෙයි කියලා තමයි වාර්තා වෙන්නේ.
මනෝජ් මේ තවත් කාරණාවක් මේටම අදාළව මං කෙටියෙන් දැනගන්න කැමතියි. දැන් ආණ්ඩු කරන කටයුතු සඳහා මේ ජාතික සභාවක් පිහිටුවා ගත්තා නම් එතකොට කැබිනට් එකට මොකක්ද කරන්න තියෙන කාර්යභාරය? රාජ්‍ය තීන්දුව තීරණ ගැනීම සම්බන්ධව කැබිනට් එකට නේ ලොකු කාර්යභාරයක් තියෙන්නේ. එතකොට කැබිනට් එකේ කාර්යභාරයයි ජාතික සභාවේ කාර්යභාරයයි කොහොමද වෙන්කොට හඳුනාගන්නේ මෙතනදී?
පොදුවේ මුදල් සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්න රජයේ කටයුත්ත කැබිනට් මණ්ඩලයේ සිද්ධ කරනවා. සියලු පක්ෂ එකතු වෙලා ගන්න ඕන තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කටයුතු කරන්න ජාතික සභාව කටයුතු කරනවා.
මීළඟට මං සාකච්ඡා කරන්න කැමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පසුගිය කාලේ සිදුනානේ. මේ පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය කරන්නෙම යම් යම් පුද්ගලයින්ට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් කියලා ලොකු කතාබහක් තිබුණා මේ ඒ වෙනකොටත්. හැබැයි මේ සම්බන්ධව යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා කියලත් මේ වෙනකොට වාර්තා වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය ගෙනාවට පස්සේ සිද්ධ වුණේ මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් ලොකු කතාබහක් තිබුණා මේකේ වෙලගේ සතියේ. වැඩිදුර විස්තර අපි මේ පිළිබඳව කතාබහ කරමු මනෝජ්.
ඔව්, දැන් අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට පෞගේ කාලේ තීරණයක් අරගත්තා ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ නැහැ, අමාත්‍ය දුර ගන්නේ නැහැ කියලා. නමුත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු 8 දෙනෙක් අමාත්‍ය දුර ලබා ගත්තා. කැබිනට් මැතිවරණ සහ රාජ්‍ය අමාත්‍ය දුර. මේ 8 දෙනාව දැන් පක්ෂයේ තීන්දුව කරලා තියෙනවා පක්ෂයෙන් ඉවත් කරන්න. ඔවුන් දරන සියලු තනතුරු වලින් ආසන සංවිධායක දුර වලින් ඔවුන් ඉවත් කරනවා කියලා මෛත්‍රීපාල සිරිසේන පක්ෂයේ සභාපතිවරයා තීරණය කරලා තියෙනවා. පක්ෂ සමාජිකත්වය අත්හිටවලා ඔවුන්ට විනය ක්‍රියාමාර්ග ගන්නත් කටයුතු කරනවා කියලා වාර්තා වෙනවා. එතකොට නිමල් සිරිපාල සිල්වා ඇමතිවරයා, එතකොට මහින්ද අමරවීර ඇමතිවරයා, අනෙකුත් තනතුරු ලබාගත්තු රංජිත් සිඹලා පිටියලසන තලගියවන්න, චාමර සම්පත් දසනායක, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර මේ වගේ සියලු දෙනා ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දන්න තනතුරු සහභාගීකම් වලින් ඉවත් කරලා තියෙනවා. ඒත් එක්කම මේ කණ්ඩායම් ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා කියලා ලියුම ලැබුණාට පස්සේ ඔවුන් සාකච්ඡාවක් පවත්වලා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට පක්ෂ සමාජිකත්වයේ අයින් කරවමින් නායකත්වයට එරෙහිව නඩු පවරන්න ඔවුන් තීරණය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා.
මේ ගෙවිලගේ සතියේ විශේෂිතම කාරණාව බවට පත්වුණු තවත් එක් කාරණාවක් තිබුණා. සමස්ත සමාජයේම ඒ විදිහක් නෙමෙයි, මේ ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර අවධානයකුත් මේ සම්බන්ධව යොමුණා. ඒ තමයි මේ අරගලයේ තවත් කොටසක් ආරම්භ වුණා. සමාජවාදී ශිෂ්‍ය සංගමය තමයි මේ විරෝධතාවය අපාරය ක්‍රියාත්මක කළ තිබුණේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මර්ධන ක්‍රියාවලියට, රාජ්‍ය මර්ධන ක්‍රියාවලියට එරෙහිව ඔවුන් හඬක් නැගුවා. මා කැමති ඒ සම්බන්ධව සමාජවාදී ශිෂ්‍ය සංගමේ මතය සහ අභිලාෂය පිළිබඳව කතා බහ කරන්න. ඉන් අනතුරුව ඔබෙන් තොරතුරු දැනගන්න කැමති විශාල පිරිසක් අත්අඩංගුවට ගැනුණා ඒ සම්බන්ධව වන තොරතුරුත්.
ඔව්, සමාජවාදී ශිෂ්‍ය සංගමය අරගලයට නව ජවයක් තරුණ බලයේ යලි කොළඹට කියන තේමාවෙන් පහුගියදා සංවිධානය කරලා තිබුණා පාගමනක්. ලිප්ටන් වටරවුමෙන් පටන් අරගෙන කොළඹ කොටුව දුම්රස්ථානය ඇසලට යන්න එහිදී ආරක්ෂක අංශ මේ පාගමන නීති විරෝධී බව සඳහන් කරා. ඔවුන් එහෙම නීති විරෝධී පාගමනක් නෙමෙයි කියලා තර්ක කරා. කොහොමුණත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ ඔවුන් විසිරුවා හරින කටයුතු කරා. වගේම 82 දෙනෙක් අත්අඩංගුවට අරගත්තා. ඊයේ සමාජවාදී ශිෂ්‍ය සංගමේ ප්‍රධාන ක්‍රියාකාරිකයා විදිහට කටයුතු කරන ඉරංග සේනාරත්න ඇතුළු කීප දෙනෙක් 82 දෙනෙක් තමයි අත්අඩංගුවට අරගත්තේ. අපි දැක්කා 3 දෙනෙක් ඉරංග ඇතුළු 3 දෙනෙකුට අධිකරණට ඉදිරිපත් කරලා ඇප ලැබල දුන්නා. ₹2,00,000 බැගින් වන ශරීර ඇප සමග අනෙක් කණ්ඩායම පොලිස් ඇප මත මුදා හරින්න තීරණය කරලා තියෙනවා. ඉතින් දැන් පෞගේ කාලය අරගලයේ ක්‍රියාත්මක වුණා. නමුත් යම් කාලයක් අලුතින් පස්සෙච්ච ආණ්ඩුවට ලබා දුන්නා. නමුත් ඊටත් සාධාරණ උත්තර හම්බ වෙන්නේ නැති වෙලාවේ, සමාජයට පිළිගන්න පුළුවන් විසඳුම් ලැබෙන්නේ නැති වෙලාවේ තමයි සමාජවාදී ශිෂ්‍ය සංගමය විදිහට ඔවුන් තීරණය කරේ ආයමත් ඔවුන්ගේ විරෝධය දක්වන්න.
මේ සම්බන්ධව යම් අදහස් දැක්වීම් කීපයකුත් අපිට අහන්නට ලැබුණා. විශේෂයෙන්ම පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ කැඳවුම්කරු පුබුදු ජාගුඩේ පිළිබඳව කතා බහ කරලා තිබුණා.
සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරපු උද්ඝෝෂණයට එල්ල වෙච්ච තාම තිරිසන් සහ ම්ලේච්ඡ ප්‍රහාරය අපි දැඩිව හෙලා දකිනවා. මේ පහර දී මැතුලේ සහ විශේෂයෙන් අලුත් නීති සම්මත කිරීම, අලුත් රෙගුලාසි සම්මත කිරීම, ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත උද්ඝෝෂකයන්ට එරෙහිව භාවිතා කිරීම, සමහර රෙගුලාසි විශේෂයෙන් 1955 රාජ්‍ය රහස් ආඥා පනත යටතේ අධිආරක්ෂක කලාප සඳහා රෙගුලාසි නිකුත් කිරීම, හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම, මේ හැම එකක් ඇතුළෙම පෙනෙමින් තියෙන්නේ මේ ආණ්ඩුව මොනතරම් බය වෙලා තියෙනවද කියලා.
මේ ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායකගේ අදහස.
එම උද්ඝෝෂණ ව්‍යාපාර ඉතාමත් සාමකාමී, නීත්‍ය අනුකූලයි. නමුත් පොලිසිය මග හරස් කොට ඉතාමත් මිලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරලා 84 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ජනතාවගේ විරෝධය, ජනතාවගේ උද්ඝෝෂණය පවත්වන්න ආණ්ඩු ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන නිදහස මුළුමනින්ම උල්ලංඝනය කරමින් මුර්ග ඒකාධිපතියෙක් හැටියට කටයුතු කරන ස්වභාවය තමයි මේ පෙන්නුම් කරමින් තිබෙන්නේ. මේ ජනතාවගේ නැගී සිටීම් බියවද්දල පහර දීලා අත්අඩංගුවට අරගෙන මේ මැඩ පවත්වන්න පුළුවන් කියලා උත්සාහ කරනවා නම් ඒ රනිල් වික්‍රමසිංහ දකින වියරු සිහිනයක් විතරයි. මේ කිසිවක් ස්වභාවික ව්‍යසනයක් නෙවෙයි. මේ පාලකයන් විසින් ඇති කරන ලද වැරදි ආර්ථික ප්‍රතිපත්තිය හා විනාශකාරී දේශපාලන සංස්කෘතිය විසින් මේ රට මේ ප්‍රපාතයට පත් කරලා තිබෙනවා.
ඒත් එක්කම මේ සිද්ධ වුණා නේද මේ අධිආරක්ෂිත කලාප අලුතෙන් නම් කිරීම. මේකත් ටිකක් ආන්දෝලනාත්මක කතාවක් බවට පත් වෙලා තියෙනවා මේ නීති අනුකූලභාවය සම්බන්ධයෙන් විශේෂයෙන්. මොනවද ඒ සම්බන්ධව වර්තාවන තොරතුරු?
ඔව්, දැන් ජනාධිපතිවරයාට තියෙන බලතර අනුව අතිවිශේෂ ගැසට් නිවේදනයකින් කොළඹ දිස්ත්‍රික්කයේ අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කරා. නීතිඥ සංගමයත් අපි දැක්කා ඒකට ප්‍රතිචාර දක්වනවා. මෙහෙම අධිආරක්ෂිත කලාප ප්‍රකාශ කරලා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සාමකාමීව රැස් වෙන්න තියෙන අයිතිය, යාම් වීම සඳහා තියෙන නිදහස, විරෝධය පෑමේ නිදහස, මේ වගේ අයිතිවාසිකම් කඩවෙනවා කියලා නීතිඥ සංගමයත් සඳහන් කරලා තිබුණා. කොහොම වුණත් යම් සීමා සහිතව කටයුතු කිරීමේ අවස්ථාව ලබා දීලා විශේෂයෙන්ම පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, කොළඹ මහාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණ, නීතිපති දෙපාර්තමේන්තු, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, ඒත් එක්කම නාවික හමුදා මූලස්ථානය, ගුවන් හමුදා, පොලිස්, යුද හමුදා මූලස්ථාන, ආරක්ෂක අමාත්‍යාංශ, අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය, ආරක්ෂක ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස, මේ සියල්ලම අධිආරක්ෂිත කලාප විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට මේ ප්‍රදේශවල රැස්වීම, වාහන නැවතීම, කටයුතු කිරීම, ගමන් කිරීම, මේ ආදී කාරණාවලට යම් සීමාවන් පනවලයි තියෙන්නේ අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමත් එක්ක.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති, කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ තවත් අවධානයට ලක්වුණු කාරණාවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සම්බන්ධව තියෙන කතාබහ. මේ සම්බන්ධව ජාත්‍යන්තර අවධානයකුත් තියෙනවා. අපි දන්නවා ජිනීවා මානව හිමිකම් සමුළුවේ 51 වෙනි සැසිවාරයේදීත් මේ සම්බන්ධව අවධානයක් තිබුණා. ඒ තාමත් පැවැත්වෙනවා ඔක්තෝබර් මාසේ 7 වෙනිදා දක්වා. දැන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත මේ අලුත් මුහුණකින් එන්න කියලා තමයි සූදානම වගට තොරතුරු වාර්තාවෙමින් තියෙනවා. මොකක්ද මේ කතාව මනෝජ්?
ඔව්, ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත මේ වෙලාවේ යුද්ධයක් නැති වෙලාවක එවැනි පනතක් ඇයි ක්‍රියාත්මක කරන්න කියලා ලෝකේ රටවල් ප්‍රශ්න කරන්න ගත්තා. ඒකට උත්තරයක් විදිහට තමයි මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරනවාද, මොකද්ද කරන්න කියලා සාකච්ඡාවක් ඇති වුණේ. එතකොට මේ ත්‍රස්තවාදය කියන නම මේ පනතෙන් අයින් කරන්න කටයුතු කරනවා කියලා. ඒ අනුව අලුත් මුහුණුවර තමයි, අලුත් නම තමයි ජාතික ආරක්ෂක පනත කියලා මේක හඳුන්වලා දෙන්න, මේ යෙදුම වෙනස් කරන්න අවධානයක් තියෙනවා. මේ පිළිබඳව අධිකරණ ඇමතිවරයා, අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය, මේ සියලු ආයතනවල නිර්දේශ ඉක්මනට ලබාගෙන මේ වෙනස්කම කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි අධිකරණ අමාත්‍යවරයා කිව්වේ. අනුව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ජාතික ආරක්ෂක පනත නමින් ඉදිරියේදී පැමිණෙන්න නියමිතයි, වෙනස් කරන්න නියමිතයි.
පාර්ලිමේන්තුවේ තවත් විශේෂිත කතාබහක් සහ මේ අවධානයක් තියෙනවා කියලා ඒ තොරතුරු වාර්තා වෙන්නේ විවිධ පක්ෂවලින් කැරිලා විපක්ෂයේ ස්වාධීන කණ්ඩායම් විදිහට වාඩි වුණු පක්ෂ තියෙනවනේ, කණ්ඩායම් ඉන්නවනේ. ඩලසල්හප් පෙරම ඇතුළු පිරිසට ඒ කණ්ඩායමට යම් අසාධාරණයක් සිදු වෙනවා පාර්ලිමේන්තුව තුළ ඔවුන්ට ලබා දෙන, විශේෂයෙන්ම ඔවුන්ට කතා කිරීමට ලබා දෙන වෙලාව සම්බන්ධයෙන් කියලා. මොකක්ද මේ ආරවුල? එහෙම දෙයක් වෙනවද ඇත්තටම?
ඔව්, දැන් මේ දලසලහපරම මන්ත්‍රීවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීනුණු 13 දෙනෙකුට කතා කිරීමේ අයිතිය සම්පූර්ණයෙන් අහෝසි කරලා තියෙනවා. මේක සිතාමතා කරපු දෙයක්. අගෝස්තු 22 වෙනිදා ඉඳලා දවස් 22ක් මේ තත්ත්වය දිගින් දිගටම තියෙනවා කියලා මේ කණ්ඩායම චෝදනා කරා, විශේෂයෙන්ම ජීඑල්පීටිස් මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම. එතකොට හරිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කිව්වා මේ මන්ත්‍රීවරුන්ට කතා කරන්න ඉඩ දෙන්නේ නැත්තේ ඔවුන්ට බයින්දද කියලා. එතකොට ප්‍රසන්න රණතුංග ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයාත් මේකදී අදහස් පළ කරා. ඔහු කිව්වේ පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝටම කතා කරන්න අයිතිය තියෙනවා, ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා කොටස් දෙකක් තියෙනවා, ස්වාධීන කොටසක් කියලා දෙයක් නැහැ. ඒ හින්දා දෙපැත්තටම නැති අය ඉන්නවා නම් මැද අයට තමයි මේ ස්වාධීනව කටයුතු කරන්න කියලා කියන්න ඕනේ. එහෙම වුණොත් ඔවුන්ට මේ අවස්ථාව ලබා දෙන්නේ කොහොමද, කාලය ලබා දෙන්නේ කොහොමද, එතකොට ඒ කාලය දෙන්නේ ආණ්ඩු පක්ෂයෙන්ද විපක්ෂයෙන්ද කියන ප්‍රශ්නේ මතු කරා. මොකද මේ අය ආණ්ඩුවෙත් නෙමෙයි විපක්ෂයෙත් නෙමෙයි ස්වාධීනව කටයුතු කරන්නේ. එතකොට පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව වෙලාව දෙන්නේ පාර්ලිමේන්තුවට තීරණු කණ්ඩායම්වලට. අපි දැක්ක ඊට පස්සේ ලක්ෂ්මන් කිරියල් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කරනවා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව වෙලාව දෙන්නේ පාර්ලිමේන්තුවට තීරණු කණ්ඩායම්වලට, ආණ්ඩුව විපක්ෂය කියලා වෙනම නෙමෙයි. ඒ හින්දා පොදුජන පෙරමුණෙන් තීරණු කණ්ඩායම්වලට පොදුජන පෙරමුණ පැත්තෙන් වෙලාව ලබා දෙන්න අවශ්‍යයි කියලා අපි දැක්කා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අදහස් පළ කරනවා. ඉතින් ඒ අනුව ඔවුන්ට තවම ඔවුන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර නම් ලැබිලා නැහැ. එමුණුතින් පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයාට මේ පිළිබඳව පැමිණිලි කරනවා කියලත් ඩලසලහප්පෙනු මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් පාර්ලිමේන්තුවේදීම සඳහන් කළා.
අවසාන වශයෙන් මම ඔබෙන් තොරතුරු දැනගන්න කැමති මනෝජ්, බොහෝ දෙනෙක් දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ IMF සාකච්ඡා පිළිබඳව විශේෂිත අවස්ථාවක් පැවැත්වුණා. මේ ගිවිලගේ සතියේ රටවල් ගණනාවක් මේ සාකච්ඡාවට එකතු වෙලා හිටියා තමන්ගේ සහයෝගීත්වය පළ කරමින්. මම කැමති එහි අලුත්ම යාවත්කාලීන තොරතුරු සමුච්චය පිළිබඳව තොරතුරු දැනගන්න.
ඔව්, දැන් ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබෙන්න නියමිතයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක ලැබෙන්නේ කවදද කියන සංවාදයක් ගිය සතියේ තිබුණේ යනුව ලබන අවුරුද්දේ මුල, එහෙම නැත්නම් මේ අවුරුද්ද ගෙවුණු සැනින් මේ අවස්ථාව ලැබේවි කියලා සාකච්ඡා වුණා. ඒ වගේම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ ලංකාවට ණය ලබා දීපු රටවල් සාකච්ඡාවකුත් පැවැත්වුණා. ඒ ගැන වැඩිම අවධානය යොමු කරලා තියෙන්නේ චීනය, ජපානය සහ ඉන්දියාව කියන රටවල්. විශේෂයෙන්ම ජපානය සඳහන් කරලා තිබුණා දැන් ක්‍රමයෙන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වෙමින් එනවා, ප්‍රකෘතිමත් වෙමින් කටයුතු කරනවා කියලා. චීනයත් එක්ක අලුත් වෙළඳ සහයෝගිතා ගිවිසුම් අත්සන් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා ඒ අතර සඳහන් වුණා. දැන් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයට ජපානය තමයි වැඩි දායකත්වයක් ලබා දීලා තියෙන්නේ අනෙක් රටවල් සමග කතා කරන්න. ඉතින් මේ සියල්ලට සුභවාදී පෙරනිමිති එක්තරා විදිහකට දකින්න පුළුවන් වුණා කියලා කියන්න පුළුවන් මේ සාකච්ඡාවලදී ඔවුන් දක්වන ප්‍රතිචාරයත් එක්ක. එතකොට ලබන අවුරුද්දේ මුලදිවත් IMF එකේ ණය වාරිකය ලබා ගන්න හැකියාව තිබේවි කියන අදහස එහිදී ප්‍රකාශයට පත් වුණා. ඒ වගේම දැන් මේ වෙනකොට රෝමේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම පිළිබඳ ආයතනයේ ඇමරිකානු තානාපතිනිය සින්දි මැකේන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් මේ වෙලාවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා පිළිබඳව සාකච්ඡා කරන්න හදිසි මානුෂීය ආධාර ලබා දෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ ලංකාවත් එක්ක කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්න මේ සඳහා ජනාධිපතිවරයා සින්දි මැකේන් සහ ජූලි චෑන් කියන මහත්මයින් අතර සාකච්ඡාවක් ඊයේ දිනේ පැවැත්වුණා. දැන් මේ මොහොතේත් ඔවුන් සාකච්ඡා කරන වෙලාවෙත් ලංකාවේ මන්ද පෝෂණය පිළිබඳව, ත්‍රිපෝෂ පිළිබඳව, මේ සියලු කාරණා පිළිබඳව අවධානම් සාගත තත්වයක කතා කරමින් ඉන්නේ. ඒ කියන්නේ පොඩි දරුවන්ගේ පෝෂණය පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු වෙමින් ඉන්නේ. වැඩි වෙලාවක මේ ප්‍රතිඵලය මම හිතන්නේ රටට යම් යහපත් දෙයක් වේවි, ආර්ථික සහ සමාජීය වශයෙන්ුත් ජනතාව පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවක් නිසා.
ස්තුතිය පළ කරමින් ඔබට සමුදෙනව මනෝජ්. ලබන සතියේ සඳුදා යළිත් මේ විශේෂාංගයෙන් හමු වෙන බලාපොරොත්තුවෙන් බොහොම ස්තුතියි ඔබට. අයිබෝවන්.
අයිබෝවන්, බොහොම ස්තුතියි දිනක්ෂි.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.